එතකොටපි දැන් එක තැනකට ආවා දැන් බාහිරෙන් හොයලා මේකේ ඇත්ත දකින්න බෑ. ඒ කියන්නේ ආර්ය දර්ශනේට ඉන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා නේද? ලෝකේ බාහිරෙන් හොයලා ඕක දකින්න බෑ. මොබයක් පමණ ශරීරය තුලින්. එහෙම නැත්නම් මේ ආයතන හය තුලින්මයි මේක හොයාගන්න තියෙන්නේ. ඈ? දැන් ඔයගලන්ටත් නුවණක් තියෙන ආයතන මට්ටමින් බැලුවොත් තමයි මේක ටිකක් හරි අවබෝධ කරගන්න පුළුවන් නේද? එතකොට අපි ලෝකේ ගැන මොකක් හරි දැනගත්තා නම් ඕකට උදව් වුණ ආයතන ටික අඳුර ගන්නවා. හරි. එතකොට අපි දන්නවා වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න උදව් වුණ ආයතන ටික අපිට හොයා ගන්න පුළුවන්. එහෙන් දැක්කා. නේද? එහෙන් දැකීමක් වෙන්න ඕනනේ අනිවාර්යෙන් වතුරට එබෙනකොට. එතකොට එහෙන් දකිනකොට අපි දන්නවා ගෙම ඡායාවට අදාළ සටහනක් ප්‍රතිබිම්බයක් ඇහැ හදලා දෙනවා නේද? අපේ ඇහි වගේ යුගයේ හෙත් මේ කාචෙන් හදලා දෙන ප්‍රතිබිම්බයක් තියෙනවා ඇහැ ඇතුලේ. එතකොට ඌක තමයි යුගයේ හිතට පේන්නේ. ඇහැ උපද්දලා දෙන සටහන ප්‍රතිබිම්බය තමයි හිත දකින්නේ. ඇහැ උදව් කරගෙන උපදින හිත දකින්නේ ඔය ඇහැ හදලා දෙන වර්ණ සටහන. නේද? එතන මුලින්ම වෙන්නේ වර්ණ සටහනක් දකින්න. ඇහැ ඇතුලේ දැන් ආ වර්ණ සටහනක් හදලා දෙනවා ඇහැ නිසා උපද්දපු. ඇහැ ඒ උපකාරයෙන් උපද්දපු වර්ණ සටහන දකින්න. වර්ණ සටහන කියන එක සටහන් මාත්‍රයක් විතරයි, ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. නේද? ඕක දැකලා හිත තමයි කියන්නේ මේ මෙහෙම පේන්නේ බල්ලේ. ඇහි කෘත්‍ය ඉවරයි දැන්. වර්ණ සටහන හදලා දුන්නා. දැන් හිත වැඩ පටන් ගන්න. ඕක දිහා බලාගෙන හිතනවා නේද? මෙහෙම පේන්නේ මොකද්ද දන්නේ. එතකොට දැන් පේන එක දිහා බලාගෙන මුගේ පරණ අත්දැකීම් ටික ගන්නවා නේද? කලින් බල්ලෙක්ව දැකලා තියෙනවා ඒ අත්දැකීම මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඊට පස්සේ කියනවා ඔහොම පේන්නේ නම් බල්ලෙක්. දැන් මේක හිතෙන් කරන වැඩන්නේ. හරි. ඔන්න ඔතන තමයි මනස වැඩ කරන්නේ. මන ධම්ම මනෝ විඥාන. ඇහැට රූප වගේ මනසට අරමුණු වෙන්නේ ධම්ම. මන ධම්ම ඒක දැනගන්නේ මනෝ විඥාන. හරි. දැන් ඇහැ රූප චක්කු විඥාන වගේ මනසෙන් යම් කිසි දෙයක් දැනගන්නකොට මන ධම්ම මනෝ විඤ්ඤාණ. දැන් ඔන්න බල්ලෙක් කියලා අරමුණු වෙනකොට ධම්ම කියන එක තමයි මේ බල්ලා. ඒක මනසට අරමුණු වෙනවා. මන ධම්ම. ඕක දැනගන්නේ මනෝ විඤ්ඤාණය. හිතෙන්මයි දැනගන්නේ. හරි? මනෝ විඤ්ඤාණයෙන් දැනගන්න මන ධම්ම කියන එක. ධම්ම කියන එක කොහෙන්ද ආවේ? පෙරෑසුර උදව් වුණා. ධම්ම කියන්නේ පෙරෑසුර නෙමෙයි. අර මං කියේ ප්‍රත්‍ය වුණා. පෙරෑසුර උදව් වුණා, දැන් වර්ණ සටහනත් උදව් වුණා. ඒ ප්‍රත්‍ය ආධාර කරා. එතකොට මනසෙන්ම ඉපැද්දුවා දැන් බල්ලෙක් කියන එක. يعني ධම්ම කියන එක මනසෙන්මයි උපදින්නේ. හරි. මනසෙන්ම හදපු දෙයක්. මේක එළියේ තියෙන එකක් නෙමෙයි. හිත ඇතුලෙන්ම හදපු යම් කිසි දෙයක් හිතම දැනගන්න. එතකොට බල්ලෙක් හැදෙන්නේ. එතකොට වෙන මොකක් හරි එතකොට හේතු ටික උදව් කරගෙන වෙන මොකක් හරි. හරි? දැන් මේ අවස්ථාවේදී බල්ලෙක්ව කියලා හැදුවේ හිතෙන්මයි. බල්ලාගේ හිතෙන්මනේ හැදුවේ. ඒක ධම්ම කියන එක ඉපැද්දුවා. මේක තමයි මනෝමය කියන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනෝමය කියන ධම්ම කියන ධර්මතාවයක් දැන් ඉපැද්දුවා මනසටම අරමුණු වෙන. හරි? ඒ මනසෙන්මයි ඕක හැදුවේ. ඒකයි මනෝ පුබ්බං. මනස තමයි පෙරටුවේ. හරි? එයාම ඉපැද්දුවා ධම්ම කියලා දෙයක්. ඒක ඊළඟට දෙයක් කරලා හිතෙන්ම දකිනවා. හරි විඥාන මනෝ විඥාන යන දැන් මනායතයෙන් කරන වැඩේ ඕක එහෙන් අරන් දීපු එක ගැන හිතන එක හිතනකොට තමයි දැන් බල්ලෙක් කොහොම පෙන්නේ බල්ලෙක් කියලා අන්න දැන් ඇස් දෙක වහගෙනත් හිතන්න පුළුවන් ඇහි කෘත්‍ය ඉවරනේ දැන් හරි ඕක දැක්කේ බල්ලෙක් හරි ඒක සිද්ධ වෙන දේ ඕක එනකට අපි පිළිගන්නේ ඕක නෙමෙයි. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා. දැන් බල්ලා හිතන්නේ ඔන්න ඔය බල්ලා ඉන්නේ එළියේ වතුරේ. එහෙන් බල්ලෙක් ඉන්න හින්දා තමයි මෙහෙම පෙනෙන්නේ. කියන එකටත් යනවා. කියන්නේ මේ හිතෙන් දැනගන්න එක එළියේ තියෙන්නේ කියලා විශ්වාස කරනවා. ඕක වෙන්නෙම ඇත්ත ඇති හැටි නොදන්නකම. මුලාව අවිද්‍යාව. ඒතර අවිද්‍යාවෙන් තමයි බාහිර බල්ලෙක්ව පිහිටවන්නේ. ඇත්තට උනේ හිතෙන් හදලා දීපු බල්ලව හිතෙන් දැනගත්තා. ඒකට උදව් වුණ කරුණු තියෙනවා. එහෙන්ගත්තු සටහන, පෙර අත්දැකීම වගේ තව හේතු හොයාගන්න පුළුවන්. හරි? ඒ හේතු නිසා උපන්න ඵලය තමයි මේ මනසෙන් හදලා දීපු චිත්‍රය, රූපේ. මනසෙන් හදලා දීපු රූපේ මනසෙන් දැක්කා. මේ මනසෙන් හදලා දීපු රූපේ කියන එකට තව නමක් තමයි ධම්ම කියන එක. ඒක හැබැයි මානසික දෙයක් විතරයි. එතකොට ඒක ඇත්ත නොදන්න කම හින්දා. ඔකේ ඇත්ත දන්නෙත් නැහැ, ඔතන සිහිය පිහිටන්නෙත් නැහැ. හරි? සිහිය නුවණ පිහිටියේ නැති හින්දාමයි ඔය දැනගත්තේ අර බාහිර ඉන්න බල්ලෙක් කියලා හිතන්. එළියේ තියෙන දෙයක් කියලා හිතන්. විශ්වාස කර. අන්න එතකොට රූපයක් හදලා ඔක උපාදාන කළා. බාහිර රූපය. දැන් හිතන්නේ සතර මහා ධාතුවේ මොනවයින් හරි හැදිච්ච රූපයක් තමයි මේ දැනගත්තේ. හිතෙන් හදපු එකක් දැනගත්තා කියන නුවණක් නැහැ. තේරෙනවද? එතකොට අපි ආයතන ගැන දක්ෂ වෙන්න කියන්නේ ඕකයි. ඇහැයි කෘත්‍ය අඳුර ගන්නවා. ඇහැට පුළුවන් එකම සිද්ධියක් විතරයි වර්ණ සටහනක් හදලා දෙන්න. ප්‍රතිබිම්බ මාත්‍රයක් හදලා දෙන එක විතරයි ඇහැට පුළුවන්. ඒ හදලා දෙන්නේ මොකද්ද කියලා දැනගන්නවත් ඇහැට බෑ. හරි. මම නිකන් කැමරාවක් වගේ. කැමරාවට පුළුවන් ෆොටෝ එකක් අරන් දෙන්න විතරයි. මොන ෆොටෝ එකද ගත්තේ කියලා කැමරාව දන්නවද? හරි. ඔක තමයි කරන්න ඕනේ. ඕක කරන්න නම් ඕක දැන් අහපු එක තමන් හිතලා මේක ඥානයක් දැනගත්තු දේ දකින්නත් ඕන. ඥානං පස්සං යතා භූතං. එයාට තමයි ඕක වඩන්න. පුහුණු කරන්න. ප්‍රායෝගික වෙන්න ඕන. දැන් ප්‍රායෝගික වෙන්න නම් ඉස්සෙල්ලා මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ වෙන්නේ මේකයි කියලා තමන්ට හොඳට පැහැදිලි වෙන්න ඕන. හරි? මොකද අපිට
මොකෙන්දින් දැන් ඇහැ ආයතනෙනේ. ඇහෙන් හදනවනේ රූපේ.
ඔව්.
ඇහෙන් හදන රූපේ ඊට පස්සේ මන ආයතනෙන් රූපෙත් හදනවා. මන ආයතන.
ඔව් දැන් ඇහෙන් හදන රූපේ කියනකොට තේරුම් ගන්න ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. වර්ණයක් විතරයි. ඒකේ සතර මහා ධාතු නැහැ.
ඒක මන ආයතනේ කෘත්‍යේනේ අරක.
මන ආයතනේ කෘත්‍ය තමයි ඔය වර්ණ ප්‍රතිබිම්බේ. වර්ණයට අදාළව.
මන
ආයතනෙන් කරන්නේ වර්ණයට අදාළව, ඒ කියන්නේ වර්ණය උදව් කරගෙන දෙයක් හදනවා. හරි? දෙයක් හදනවා. දෙයක් කියන්නේ හිතෙන් හදන දෙයක් තියෙනවා. ඒක තමයි ධම්ම කියන්නේ. එතකොට වර්ණය නෙමෙයි තව දුරට.
ඔව් වර්ණය නෙමෙයි.
වර්ණය නෙමෙයි. දැන් දෙයක් කරලා ඒක දැන් අර වර්ණ සටහනේ තිබුණ හැඩේ දැන් බල්ලෙක් කළා. සකස්. හිතෙන් දකින්නේ බල්ලෙක්ව. ඇහෙන් වර්ණය අරන් දුන්නට හිතෙන් බල්ලෙක්ව හදලා තමයි හිතෙන් දකින්නේ. තේරුණාද?
ඔව්.
ඒක තමයි ධම්ම කියන්නේ. ඕකෙත් ඇත්ත දන්නේ මේ හිතෙන් හදපු දෙයක් කියන එක දන්නෙත් නෑ. ඒ දේ එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන ලෝකෙට අයිති දෙයක් කියලා. දැන් හිතෙන් හදපු දෙයි ලෝකෙට අයිති වෙන්න බෑනේ. අර අපි හීනෙන් දැක්ක දෙයි ලෝකෙට අයිති නෑනේ. හිතෙන් හදලා හිතෙන් දැක්කා. නේද? දැන් උත්තරනේ අපේ සිහිය නුවණ පිහිටියේ නැති හින්දා අපි විශ්වාස කරන ඔන්න එළියේ තියෙන දෙයක්මයි මේ දැනගත්තේ. ඕක උන ගමන් ලෝකෙට අහු වුණා. තර අවිද්‍යාව මෙතන ඇත්ත ඇති හැටි නොදන්න කමයි එතන සිහිය පිහිටියේ නැති වුණොත් ලෝකෙට ahu වෙනවා. ලෝකෙට ආйти දැක්ම. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. හරි. මෙතන ඇත්ත දැක්කොත් හිතෙන් හදපු දේ හිතෙන්ම දැනගත්තා. ඒක කවදාවත් එළියේ තියෙන්න බෑනේ. හිතෙන් හදපු දෙයක් කවදාවත් එළියේ තියෙන්න බෑනේ. කියන නුවණ ආවොත්.
මහා භූත
නෙමෙයි නෑ නිකම් රූපනේ හැබැයි අපි අනේ එහෙමත්
හිතනවා පිළිගන්නේ එළියේ තියෙන මහා භූත රූපේ දකින්නකෝ
ඔව් අපි පිළිගන්නේ මහා භූත කරලා
කරලා පිළිගන්නවා
يعني මෙතන
හැදෙන දේ
නේද බාහිර මොන වයින් හරි හැදිච්ච දෙයක් කරලා තමයි අපි 요거 පිළිගන්නේ
අන්නේ ඒක තමයි ගැලවෙන්න ගොඩක්ම අමාරු වෙන්නේ මහා භූත හරි තියෙන ගේතන්නේ ඇත්තට මෙහෙම රූපයක් තියෙනවා කියලා
නේද ඔව් ඒක ගැලවෙන්න අමාරු අපේ පුරුද්ද අරකනේ ඔව් බාහිර තියෙන දෙයමයි මේ දැක්කේ කියන පුරුද්දනේ අපේ දිගටම ඇවිල්ලා තියෙන්නේ තර වතුරට එබිලා බල්ලෙක්ව හදලා ඒකට රැවටෙන පුරුද්ද තමයි අපෙත් තියෙන්නේ ඇහැ පාවිච්චි කිරීමේදී. ඒ කියන්නේ බල්ලා ඇහැ පාවිච්චි කිරීමෙන් අපි ඇහැ පාවිච්චි කිරීමෙන් කිසිම වෙනසක් නැහැ ලෝකෙට අයිති දෘෂ්ටි. මොකද අපි හිතන්නේම තියෙන දෙයක්මයි මේ දකින්නේ. එහෙම නැත්තම් දකින්න දේ තියෙනවමයි. ওই දෘෂ්ටි දෙකේම ඉන්නවා. තියෙන දේමයි මේ දකින්නේ මෙහෙටනවා තියෙන දේමයි මේ දකින්නේ කියන මතයක අපි ඉන්නවා නේද එහෙම නැත්තම් මේ දකින දේ එළියේ තියෙනවමයි දැන් බල්ලා රැවටෙන්න හේතු වෙන්නේත් ඕක නේද එහෙන් පේන දේ තියෙනවමයි නැත්තම් ඔය තියෙන දේමයි මේ පේන්නේ
so ඔතනදී අර රූපේ ලක්ෂණ ටික එළියේ තියෙන රූපේ නම් අර මහා භූතල ආයතන ආරේන සීතල කුණුසුමට වෙනස් වෙන රූපයක් කර ආයතන වලට අහු වෙනවා එහෙම කියලා එළියේ තියෙන රූපේනේ.
ඔව්.
ඒතර ඇතුලේ තියෙන රූපේ එහෙම එකක් නෙවෙයිනේ.
ඔව් දැන්.
දැන් මහා භූතත් නෙවෙයි සීතල කුණුසුමට.
ඔව්.
වෙනස් වෙන රූපයකුත් නෙවෙයි දැන් මනසින් දෙන
රූප. එළියේ තියෙන රූපණං එක ඔව් බාහිර හේතු හින්දා වෙනස් වෙනවා.
වෙනස් වෙනවා.
හැබැයි අපි හිතෙන් හදන රූපේ ඒක වෙනස් වෙන්නේ නැහැ බාහිර හේතු. හා
එහෙම ඒකට ලොකු වෙනසක්
නෙවෙයි ගන්නෙ. එතන සතර මහා භූතත් නැහැ මේ.
ඔව්. ආ ජීවත් වෙනකොට ඉතින් මෙහෙමයි අපිට දැන් මේක විදර්ශනය මේ විදර්ශනය කිරීමේදී ඕක ගැන නුවණින් හිතන්න ඕන.
නේද? එතන
ඔව් දැන් අපිට මේ විදිහේ ඇහක් තිබුණා හින්දාමයි ওই විදිහේ වර්ණසටහනක් තියෙන්නේ. ඒතර බුද්ධාමඳුරෝ පෙන්නනවා ඇහ කියන්නේ පුරාණ කර්මයක්. දැන් මනුස්ස ඇහක් හැදෙන විදිහේ කර්ම යෙදුන හින්දාමයි අපිට මනුස්ස ඇහක් තියෙන්නේ. හරි? ඒ මට්ටමේ වර්ණසටහනක් හදලා දෙන්නේ ඒකයි. එතකොට අපි මෙහෙම ඇහක් හදාගත්තු හින්දාමයි අපට මෙහෙම පේන්නේ. හරි?
දැන් අපි ඉස්සෙල්ලා කයන් පසාවේදී රූපය ගැන කතා කරේ. එතකොට මේ කය කියන රූපෙට දාලා මොකද විස්තර
කරන්නේ?
ඔව් දැන් ඉතින් අපි දැන් කය විඥාණයට යනවා. කය ආයතනෙ හටගත්තු නිසා තමයි අර දැනීම. දැනීමක් නෙමෙයි දැන් අර ධාතු ස්වභාවය කියන්නේ.
ඔව් මෙහෙමයි. දැන් ඕක මේ මේ ආයතන ටික වෙනම අඳුරගන්න.
ඒ
කියන්නේ ඇහැ වැඩ කරන්නේ කොහොමද? කන වැඩ කරන්නේ කොහොමද? නාසය, දිව, ශරීරය ඔය පහම එකම විදිහ කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා.
හරි. සර් මෙතන වෙනසක් තියෙනවනේ.
නෑ මේ මේ එතෙන්ට තමයි මම එන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් එතකොට මේ ආයතන ටික වෙන වෙනම තේරුම් ගන්න. එහෙන් දැකලා මොනවා හරි දැනගත්තා නම් නේද? එකම සිද්ධියයි තියෙන්නේ. ඌට අමතර විදිහක් වෙන්න බෑ. කියන එක තේරුම් ගන්න. එහෙන් දැකලා විතරනම් මොනවා හරි දැනගත්තේ එහෙ හැකියාව මොකද්ද? වර්ණ සටහනක් උපද්දලා දෙන්නේ. එච්චරයි ඇහැට කරන්න පුළුවන්. එතකොට හිතෙන් තමයි ඉතුරු ඕකට අදාළ රූපයක් හැදුවනම් හැදුවේ. නේද? එතකොට ඒකෙත් ඇත්ත නොදන්න හින්දායි අපි ඔය ඇහෙන් දැකලා දැනගත්ත දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ. ඒ කරුණු තුන තේරෙනවද? ඇහැට පුළුවන් වර්ණ ප්‍රතිබිම්බයක් හදන්න වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. හරි. දැන් හිත ඕක ගැන හිතලා තමයි දෙයක් ගැන අදහසක් ගන්න. නේද? ආයතනික මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒ කියන්නේ ඔව් ඇහෙන්නම් වර්ණ සටහනක් උපද්දලා දෙනවා. ඇහැට කරන්න පුළුවන් අච්චර. කිසිම රූපයක් ගැන දැනගන්න ඇහැට බෑ. ඊළඟට හිතෙන් ඕක ගැන හිතනකොට රූපයක් මතක් කරගන්නවා. ඒක මනසෙන් හදන රූපේ. හරි. ඒකට තමයි ධම්ම කියන්නේ. මන ධම්ම මනෝ විඥාන. ඔතනත් ඇත්ත නොදන්නකම අවිද්‍යාව මුලාව හින්දම ඔය දැනගත්තේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා විශ්වාස කරනවා. හරි. දැන් ඔය සිද්ධිය ඇහැට වෙනවා වගේම කණින් වෙන්නෙත් ඕකයි කියලා තේරුම් ගන්නවා. කාක් එක්ක ගහනවා කියනකොට සද්ද සංඥාව අරන් දෙන්න විතරයි කනට පුළුවන්. ඒ කියන්නේ සද්දෙට අදාළ සටහන. හරි. ඒ සටහන සතර මහා ධාතු නෙමෙයි. අර තිරේ වැටෙන චිත්‍රයක් වගේ. ඕක හිතෙන් හිත පාවිච්චි කරන්නේ ওই සටහන. සද්ද සටහන. ඒකට පරණ අද්දකීම් ටිකත් එකතු කරලා ඔන්න ඒකට අදාළ රූපයක් හිතෙන් පෙන්නනවා. කාක් එක්ගේ රූපේ අපිට හිතෙන් පෙන්නනවා. නේ එතකොට මන ධම්ම මනෝ විඤ්ඤාණ. දැන් ඔය සිද්ධියේ සිහිය නුවණ පිහිටියේ නැති හින්දා අපි බාර ගන්නවා එළියේ ඉන්න කාක්ක. මේ දැනගත්තේ අර එළියේ ඉන්න කාක්ක කියලා. තේරුණා? දැන් ඇහි සිද්ධියම නේද කණිත්. ඒ අවස්ථා තුන ඔය විදිහම. ඔක තේරුම් ගන්න නාසයෙත් ඔච්චර. ගඳ සුවඳක් කවොත් ඒ සංඥාවට අදාළ සටහනක් හදලා දෙනවා. එච්චරයි ඒ ආයතනෙට පුළුවන්. ඒතර මනසෙන් ඕකට අදාළ රූපයක් හදනවා. මේ මනසේ හදන නිමිත්තක් ඕක. හරි? සටහන. මනසේ හදන නිමිත්ත ධම්ම කියන එක. ඒක මනසෙන් දැනගන්නවා. ගන්ධ සුගන්ධට අදාළ රූපයක් අපි දැනගන්නවා. මේ කෑම හරි මොකක් හරි. ඒතර ඒක හිතට පෙන්වුනේ හිතෙන් හදලා දුන්නේ. ඒකේ අපිට සිහිය නුවණ පිහිටියේ නැති හින්දා අපි හිතනවා ඔය කෑම තියෙන්නේ එළිය. සතර මහා ධාතු. තේරෙනවද? එතකොට ඔය පිළිවෙලමයි මේ ආයතන පහටම කියන එක වෙන වෙනම බලලා ඕක පැහැදිලි කරගන්න ඕන. හරි? දැන් ඕක පැහැදිලි වුණහම අපට බලන්න පුළුවන් නේද බාහිර මොන රූපේ දැනගත්තා? ඇහැ නිසානම් දැනගත්තේ. එළියේ යම් කිසි දෙයක් තියනවා කියලා අපි ඇහැ විතරක් උදව් කරගෙන නම් දැනගත්තේ. ඇහැට හැකියාවක් නැහැ නේද එළියේ තියෙන එකක් ගැන දැනගන්න? නෑ. එහෙන් උපද්දලා දීපු දෙයට හිතලා හිතෙන් හදපු රූපය ගැන දැනගෙන ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා මිසක් තව විදිහට කිව්වොත් අපි චිත්‍රපටියක් බලනවා වගේනේ. නේද? ස්ක්‍රීන් එකේ වැටෙන රූපේ දිහා බලලා අපි කතාවක් හදාගෙන මේ ඉන්නේ මෙයා කියලා විශ්වාස කරනවා. එයා මේ ඇත්තට ලෝකේ ඉන්න කෙනෙක් කියලා. ෆිල්ම් හෝල් එකෙන් එළියට ගිහින් නැහැ තාම. මේක ඇතුලේ ඉඳන් බාහිර ලෝකේ ගැන දැන් කතාවක් හදලා. ඒ වගේ වැඩක් නේද මේ ඇහෙන් අපට සිද්ධ වෙන්නේ. එහෙන් වර්ණ සටහන් ටික ස්ක්‍රීන් එකේ දානවා. ඕක බල බලා හිතෙන් හදනවා රූප ටික. නේද? ඊළාට විශ්වාස කරනවා ඕවා මේ එළියේ තියෙන දේවල් කියලා. ඒ විදිහට තමයි අපි ලෝකෙට අහුවෙලා තියෙන්නේ. හරි? දැන් පේනවා නේද බාහිර රූප ඔක්කොටම අහුනේ ওই විදිහට කියලා. මොන රූපයක් දැනගත්තා? ශරීරයක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, මොන රූපෙත් ඔය එකම ධර්මතාවය නේද? එහෙන් වර්ණ සටහන අරන් දුන්නා, ඕක ගැන හිතුවා, හිතනකොට රූපයක් හැදුවා, ඕක එළියෙන් තිබ්බා. හරි? දැන් බලන්න තමන්ගේ අත දිහා බලන්න. හරි? නෑ අත තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? එහෙන් පේන හින්දා ආයතන ගැන බලන්න. ඇහැට පුළුවන් මොකද්ද? මේකට අදාළ වර්ණ සටහනක් හදලා දෙන්න විතරනේ. ওই වර්ණ සටහන අතද? වර්ණ සටහන අත නෙමෙයිනේ ඇහැ උපද්දලා දෙන්නේ. ඒක හිත දකින්නේ ඇහැ උපද්දපු වර්ණ සටහන නේද? අපි අර ෆිල්ම් එක බලනවා. නේ? දැන් මොකද වුනේ? ඒ වර්ණ සටහනට අදාළව හිතනකොට හිත කිව්වා අතක්. ධම්ම මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඊළඟට හිතෙන් දැකපු එකේ ඇත්ත අපිට සිහිය නුවණ පිහිටියේ නැහැ. අපි හිතුවා එළියේ තියෙන අත තමයි මේ
දැනගත්තේ.
දැන් පේනවාද අජ්ජත් රූපේ? අත කියන්නේ අජ්ජත් රූපේ, ශරීර රූපේනේ. ඒත් අජ්ජත් රූපේ වුණත් අපි හොයාගන්න ඕනේ මොන ආයතන උදව් වෙලාද ඕක දැනගත්තේ. ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලා ආයතන ටික හිතට වෙන් කරගෙන ඒකේ කෘත්‍ය අඳුරගන්න. ඒක අඳුරගෙන තිබුණත් අපිට ටක් ගාලා එනවා. ඔක ඇහෙන් දැකලා නම් දැනගත්තේ මෙන්න මේ සිද්ධිය. කනෙන් අහලා නම් දැනගත්තේ මේ සිද්ධියනේ කියලා අපිට බලන්න අර ඒ දක්ෂතාවයේ ඉන්නේ ආයතන වෙනම අඳුරගෙන තිබුණා. ඒකයි මේ ආයතන පිළිසිඳ දකින්න කියන්නේ. දැන් අත තියනවා කියලා තවත් විදිවලට දැන් මම මේ ගෑවෙන හින්දා අතක් තියනවා කියලා දැනගන්නවා නේද? තද වෙලා පුටුවේ වැදිලා ඔතන මොන ආයතනද කියලා ඔන්න නුවණින් බලන්න ඕන. කාය ආයතනෙන් වේදනාවක් දැනුණා. කාය ස්පර්ශය. නැත්නම් කාය ආයතනෙත් අර ඇහැ වගේම වැඩ. කාය ආයතනෙන් ගන්න ඒ සංඥාවෙන් මොකකින් හරි සටහනක් හදලා දෙනවා. හරි. ඒ ස්පර්ශවලට අදාළ සටහනක් හදලා දෙනවා. ඒක චිත්‍ර මාත්‍රයක් විතරයි. මනසෙන් පුළුවන් ඕකට රූපයක් හදන්න. ඒ සටහන දිහා බලලා මනසෙන් හදනවා ධම්ම. ඒක මනසේ ක්‍රියාකාරීත්වය. මන ධම්ම මනෝ විඤ්ඤාණ. අහොම දැනෙන්න නම් අත. දැන් මනසෙන් හදපු එක හිත දැනගන්නවා. ඔතන සිහිය නුවණ පිහිටන්නේ නැති හින්දා ඔය දැනගත්තේ අර හේ තියෙන අත. මොන එළියෙන් තියෙන දැන් ওই විදිහට නේද අපේ අභ්‍යන්තර ශරීරෙත් අපි කොහේ හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ තියනවා කියලා. ඔන්න දැන් අජ්ජත් රූපෙට අපි සිහිය නුවණ පිහිටනවා. හරි. දැන් එන්නේ ලෝකෝත්තර දර්ශන. අත හදලා තියෙන්නේ මෙහි ඇතුලේ. කාක්කා හැදුවෙත් මේ පැත්තේ. නේද? ඇයිති අජ්ජත්තං ආකායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. දැන් ඕක ටිකක් කර කර ඉන්නකොට මේක අභ්‍යන්තර කිව්වත් බාහිර කිව්වත් ওই දෙකම මේ එකම සිද්ධියනේ. ආයතනිකින් මොනවද හදලා දීලා ඕක ගැන හිතනකොට රූපයක් දැකලා ඔය රූපෙ ගිහින් එළියෙන් තියෙන. තේනවා? ඔව් දෙක එකට බලන්නත් පුළුවන්. මොන රූපයක් කිව්වත් මේ ලෝකෙට ආйти බාහිර වෙන්න පුළුවන්, අභ්‍යන්තර වෙන්න පුළුවන්. ওই දෙකම වෙලා තියෙන්නේ මේ ආයතනෙන් සංඥාවක් අරගෙන ඌකට හිතලා රූපයක් හදාගෙන හිතලා ඒ හිතපු රූපේ එළිය තියනවා කියලා. හිතෙන් හදපු රූපේ එළිය තියනවා කියලා විශ්වාස කරලා. නේද? දැන් ඔන්නෝක විස්තර කරන්න ඔයගොල්ලෝ අහන්නේ තියර සුදස්සන හඳුරු අලුත් උපමාවක් ගත්තා නේද? බිත්තියක බිත්තියක් හදලා ඕක පේන්ට් කරලා ඕකේ චිත්‍රයක් අඳිනවා. කාගේ හරි චිත්‍රයක් අඳිනවා. කවුරු හරි කෙනෙක්ගේ රූපයක්. දැන් අපි ඕක දකිනකොටම ආ මේ මෙයා කියලා අඳුරගන්නවා. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙන් දැකලා ඇහැ හදලා දීපු සටහන අනුව හිතලා හිතෙන් මවනවා අපි කලින් දැනගත්තු එක්කෙනා. මේ මෙයා. ඈ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන් නේද? පෙර අත්දැකීම උතෙන්ට දාලා මේ සටහනට දැන් හිතන්නේ අපි රූපයක් හදලා. එතකොට හිතෙන් හදපු රූපය ගැන හිතනවා දැන්. හිතෙන් හදපු නිමිත්ත රූපය. මන ධම්ම මනෝ විඥාන. දැන් අපි එයා ගැන හිතනකොට මේ හිතෙන් හදපු එකක් ගැන හිතනවා කියලාද නැත්නම් එළියේ ඉන්න කෙනෙක්. එළියේ ඉන්න කෙනෙක් ගැන. නේද? දැන් මේ හිතේ හදපු එකේ ඇත්ත දන්නේ බාහිර කෙනා තමයි ඔය ඉන්නේ කියලා දැන් හිතනවා හොෝගාල. හරිද? දැන් ඔතන සිද්ධ වුණේ ඇහෙන් සටහනක් අරන් දුන්නා. ඕකට අදාළ රූපේ හිතෙන් හදුවා. අපි හිතලා තියෙන්නේ බාහිර එක ගැනද අපි හිතෙන් හදපු එක ගැනද? අපි හිතෙන් හදපු එක ගැන. ඔය දැන් බාහිර එකට පණ නැහැ. අපි හිතෙන් හදපු එකට පණ තියෙනවා. නේද? අපේ යාළුවෙක් නම් මේ මතක් වුණේ එයා පණ තියෙන එක්කෙනෙක්. ඇයි දැකලා තියෙන්නේ පණ තියෙන එක්කෙනෙක්. මේ සටහනක් විතරයි නේද? ඇයි ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සටහනක් විතරයි. එතකොට දැන් වර්ණ සටහන දැකලා අපිට පුළුවන් අපේ හිතේ තියෙන නිමිත්ත හදාගන්න, රූපය හදාගන්න. එතකොට ඔන්න ඔය රූපේ හදාගෙන ඕකට රැවටෙන එක තමයි අපි ලෝකෙට අහුවෙන්නේ. මේ දැක්කේ බාහිර එක කියලා අපි හිතනවා. හරි? දැන් ඕකම ගන්න පුළුවන්ද? දැන් මේ ඇත්තටම කෙනෙක් දැක්කහම වෙන්නේ තෝක කියලා. අපිට හිතෙනවා අර එනන් රූපයන්නේ. ඇත්ත ශරීරයක් දැක්කොත්. ඒත් එහෙමයි කියලා හිතන්න නුවණක් ආවනම් ඔන්න සම්මාදිට්ඨිය ආවා කියන්න පුළුවන්. නේද? අපි ඇත්තටම දැක්කත් ඔය වැඩේමනේ ඇහෙන් සටහන අරන් දීලා ඒ සටහනට අදාළව අපිට ඕන එක හිතෙන් හදාගෙන. එයා ගැන තමයි දැන් අපි කල්පනා කරන්නේ. අපේ මුලාව හින්දා අපි හිතනවා අපි එළියට දානවා. මේ අර එළියේ ඉන්න එක්කෙනා ගැන තමයි මේ හිතන්නේ කියලා. ඔව් එතෙන්ට එකපාරට එන්න බෑ. ඔක හොඳට නුවණින් බලලා බලලා ඒක තමයි විදර්ශනය කරනවා කියන්නේ. උපාදාය රූපේ කියන සතාන් මේ ප්‍රසාද රූපේ වගේ. දැන් අපි උපාදාය කරන රූපේ මොකද්ද කියලා තමන්ම අඳුර ගන්නවා. ඒක බාහිර රූපයක් වෙන්න පුළුවන්, අභ්‍යන්තර රූපයක් වෙන්න පුළුවන්. ඒකයි ඉති අජ්ජත්තං ආකායිකානුපස්සී විහෙරති බහිද්ධා වාකායිකානුපස්සී විහෙරති. ඒ තමන්ම හදාගෙන බාරගත්තු එක ගැනමයි මේ බලන්න කියන්නේ. එතකොට ඔතන ඔන්න සිහිය නුවණ සිහිය පිහිටියට මදි. නුවණත් පිහිටන දවසට නැතන් තමයි මම සම්පජන්නේ කියන්නේ. සතියයි වීරයයි තිබුණටම මදි. මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා නුවණකුත් තියදුන දවසට. තේරෙයි මේ ඇහෙන් හරි කණෙන් හරි මොකකින් හරි සංඥාවක් අරන් දුන්නා. ඒකෙන් චිත්‍රයක් ඇඳලා දුන්නා. ඊට වඩා දෙයක් ආයතනෙට කරන්න බෑ. චිත්‍රයක් චිත්‍ර සටහනක් කරන් දෙන එක විතරයි මේ ඇහැකනනාසේ වගේ ආයතන වලට කරන්න පුළුවන්. නේද? චිත්‍රය ගැන හිතනකොට තමයි අපි දේවල් පුද්ගලයෝ වරව මේව සේරම හදන්නේ. නේද? වතුරට වෙන බල්ලා බල්ලෙක් හදන. අපි පුද්ගලයෝ හදන්න පුළුවන් දේවල් ගස් ගල් ගෙවල් දොරවල් කාර් වරව මේව හදන්න පුළුවන්. නේද? එතකොට ඔය හිතේ හදන එකේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දම නේද අපි ඕක බාහිරෙන් තියලා ඒකට ඇලෙන්නේ හරියට. දැන් ඕක හිතෙන්ම හදපු දේ හිතෙන්ම දැනගත්තා කිව්වොත් අච්චර ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ. ඒ නුවණ ආවොත්. ඔව්. දැන් ඔතන තමයි ඇත්තටම නාම රූප වෙන් කරන්න පටන් ගන්න තැන. දැන් අපේ පුරුද්ද තියෙන්නේ මේ හිතෙන් හදන දේ ගිහිල්ලා බාහිර රූපයට අලෝන. සතර මහා ධාතුගමයි කියලා හිතනවා ඔය දැනගත්තේ. නාම රූප ගැට ගහන පුරුද්ද තමයි අපිට තියෙන්නේ. හිතෙන් හදන ඒවා තනිකර නාම ධර්මනේ. ඔහු රූප වෙන්නේ නැහැනේ කවදාවත්. නේද? මනසෙන් හීනෙන් දකින්න ඒවා නාම මිස හිතෙන්ම හදලා හිතෙන්ම දැනගත්තු ඒවා මිස කවදාවත් සතර මහා ධාතු රූප නෙමෙයි. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ සතර මහා ධාතුව ගැනමයි මේ හිතුවේ. අර නාමෙයි රූපෙයි දෙක සම්බන්ධ කරගෙන. ඒතර ඕක වෙන් කරන්න පුරුදු කිරීම තමයි මේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්ත ඕක බාහිර රූපයකට කවදාවත් අයිති නැහැ. ඔව් ඒක මොකද ක්‍රමක්‍රමයෙන් ඔතෙන්ට එන්න ඕන. එකපාරටම ඕක කියන්න ගියාට ඕක දකින්න බෑ. අපි වැරදි මතවලට එන. පළවෙනි වැරදි මතේ තමයි එළියේ මොකවත් නැහැ කියන එක. ඒක දෘෂ්ටියක් මිසක් දැක්කණිවි. ඕක කියාගෙන ගියාම ඔන්න එනවා නිගමනයකට එන එළියේ මොකවත් නැහැ. මේ ඒ මේ දැකලා නෙවෙයි. මේ අර ඕක තමයි කියන්නේ අර නුවණින් විතරක් තර්ක කරලා විතරක් මේක දකින්න බෑ. දැන් තියෙනවා මගේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ කරලා ඕක භාවනාවටත් දාන්න ඕන කියලා. ඒතර ප්‍රත්‍යක්ෂ වුණාම එන අවබෝධය අපි තර්කෙන් ගන්න ගියොත් දෘෂ්ටියකට වැටෙනවා මිස ඇත්ත ඇති හැටි දැක්ක වෙන්නේ නැහැ. දැන් මේ ඇත්ත දකින්න මාර්ගයක් කියලා තියෙනවා. ඒ මාර්ගේ වැඩෙන්න ඕන. ඒක එතකොට මූලික කොටසෙන් පටන් ගන්න ඕන. මූලික කොටස තමයි ඔය රූපේ. මොකද අපි ඉන්නේ රූපෙට මුලා වෙන මට්ටම. එහිඳ තමයි මේ රූපය පිරිසිඳ දකින්න ඔන්න කායනුපස්සනාව කරන්න කියන්නේ. කායනුපස්සනාවයි තියෙනවා ලෝකෙට අයිති කායනුපස්සනාවකුත් තියෙනවා ලෝකෝත්තර දැක්මින කායනුපස්සනාවකුත් තියෙනවා. තව විදිහට කිව්වොත් රූපයක් තියෙනවා කියලා පිළි අරගෙන ඒ රූපය ගැන බලන බැලීමකුත් තියෙනවා. ඊළඟට ওই රූපේ හටගත්තේ කොහොමද මේ හේතු යෙදුන් නැත්නම් ඕක හටගන්නේ නැහැ කියන දැක්මකින් බලන සම්මා දිට්ඨියකින් බලන මේ අනුපස්සනාවකුත් තියෙනවා. ඒතර කායනුපස්සනාවේ තියෙනවා පූර්ව ප්‍රතිපදාවකුත් තියෙනවා ලෝකෝත්තර ප්‍රතිපදාවකුත් තියෙනවා. හරි. බය ලෝකෝත්තරයකට එන්න පූර්ව ප්‍රතිපදාව වැඩෙන්න ඕන. ඒක බලන්නේ නැතුව එක පාරට අපිට ලෝකෝත්තර පැත්තට පනින්න බෑ. මොකද අපේ කෙලෙස් බලවත්. පුරුදු බලවත්. එතකොට ඒ කෙලස් ටික තියාගෙනම එළියෙ මුකුත් නැහැ කියන්න ගියාට ඒ හිත රවට්ට ගන්නවා විතරයි නේද? මේ තියෙන දේ නැහැ කියන්නේ කොහොමද? අන්න අනිත් පැත්තට ප්‍රශ්න එනවා. හරි. ඒක ඉන්නේ අපිට අර ලෝකෙට අයිති වෙන දැක්ම බලවත්. ඒ කියන්නේ පේන දේ තියෙනවමයි තියෙන දේමයි පේන්නේ. තියෙන නිසාමයි පේන්නේ. පේන දේ තියෙනවමයි කියන ඒ දෘෂ්ටි දෙක අපේ බලවත්. අර වතුරට ඉබේ බලලා රැවටෙන දෘෂ්ටි දෙකක් තියෙනානේ. මේ පේන දේම තියෙනවා. තියෙන දේමයි පේන්නේ. අයි දෙකෙන්ම ඌව මුලා කරනවානේ. ඒතර අපි තාම ඇහැ පාවිච්චි කරන්නේ ඔය දෘෂ්ටිවල ඉඳන්.
පුහුණු කරන්නේ
ඒක. මොකද අපි ඇහැක් උපද්දව ගන්නෙ එළියේ තියෙන දේ දකින්නම. එළියේ තියෙන දෙයට තණ්හා කරන හින්දමයි අපි මේ මට්ටමේ ඇහක් හදාගත්තේ. පෙර ජීවිතයේ තණ්හාව ඉතුරු වුණ හින්දමයි මේ ජීවිතේ මේ මට්ටමේ ඇහක් හදාගත්තේ. හරි. තණ්හාව ඉතුරු වෙලා ඈ අමාරු වෙලා තියෙන්නේ පුරුද්ද බලවත්. අපි සංසාරේ ආපු පුරුද්ද බලවත් නේ. අනන්ත කාලයක් ආපු පුරුද්දක් නේ ඔක. ඒතර ඕකේ අනිත් පැත්තක් අහන්න ලැබෙන්නේ දහමක් බුදු දහමක් අහපු දවසක විතරයි. හරි. ඒකයි මේක බුදු කෙනෙකුට විතරයි මේක එලි කරන්න පුළුවන් මේ ඇත්ත. හරි. දුර්ලභයි. ඒකයි මේක බොහොම ක්ෂණ සම්පත්තියක් කියන්නේ දහමක් අහන්න
ලැබෙන්නේ. කෙනෙකුට තේරුම්
ගන්න බොහොම අමාරුයි. බෑ. මොකද අපි අනිත් පැත්තටම පුරුදු කරලා තියෙන. ඒකයි මේක උඩුගම් බලා යෑමක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. නේද? සාමාන්‍ය කෙඩා යන ඒ ප්‍රවාහයෙන් විරුද්ධව යන්න තියෙනවා. මොකද ආයතන ටිකම පිළි අරන් යන ලෝකේ ආයතන වලින් අපිව මුලා කරනවා කියලා පෙන්වන්න තියෙනවා අනිත් පැත්තට.
පිළිගන්නම
සෝතාපන්නයි. ඔව්. ඔව් ඉතින් එහෙම තමයි. අපි කොච්චර කිව්වත් අපි ලෑස්ති නැහැ තාම උග පිළිගන්න. ඇයි? අපේ පුරුදු බලවත්, ඒ කෙලෙස් බලවත්. සසරේ ආපු පුරුදු බලවත්. හරි? එතකොට මේකෙන් විරුද්ධව හිතන්නේ දහමක් අහපු කාලෙක ඒක පුරුදු කරන කාලෙක විතරයි. ඒ එහෙම කාල බොහොම ටිකයි. වෙයි කාලය තුල ඔන්න ඔය අවබෝධය ගත්තොත් දැක්ම ගත්තොත් එයා එදා ඉඳලා අනිත් පැත්තට ඔක ටික ටික බලන. ඒක තමයි කියන්නේ ඒ ආර්ය මාර්ගයට වැටුණා නම් ආර්ය දර්ශනේ ඇති වුණා නම් එයා ඒ මාර්ගේ යනවා. අමාරු වෙන්න පුළුවන්. හැබැයි දැන් දැක්ම ඇති වුණාම එතකොට ඔකේ කාලේ නෙමෙයි ප්‍රශ්නේ. මේක දකින්න උත්සාහ කරනවද? සිහිය නුවණ පිහිටන ඕන වෙලාවක දැන් ඕක දකිනවා කියන්නේ විදර්ශනය. ඇත්ත ඇති හැටි පෙන්නනවා. එතකොට ඒ ඇත්ත ඇති හැටි පෙන්නන්න නම් දහමක් අහලා අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ඒක තමයි මම කියුවේ මේක මේ ශාසනේ බුද්ධ ශාසනේ විතරයි මේ දේ කරන්න පුළුවන්. දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි ওই විදිහට බලන්න පුළුවන්. එන කෙනෙකුට කොච්චර දැනගත්තත් බෑ. එයා බාහිර දේ ගැන ඕන තරම් හොයයි. දැන් උතන මොකක්වත් නෑ කියන මට්ටමට හොයාගෙන යයි. හැබැයි ඒක තව දෘෂ්ටියක් වෙනවා. දැන් තියෙනවා කියන එකේ ඉඳන් නෑ කියන එකට පණින්න. සාස්වතවාදී ඉඳන් උච්ඡේදවාදයට යනවා. ඔය දෙකම නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒකයි දැන් එකපාරට එළියමුකුත් නෑ කියුවොත් ඒක දෘෂ්ටියක්. මෙතන දකින්න ඕන මේ හේතු යෙදෙනකම් මෙහෙම
තියෙනවා.
පටිච්ච සමුප්පාද. ඔව්. පටිච්ච සමුප්පාද. මේ හේතු අයින් වුණ දවසට තමයි ඔක අයින්
වෙන්නේ.
ඔව්. දැනට අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන ඉන්නේ ලෝකෙට අයිති පැත්තේ. පුද්ගලයෙක් විදියට. බාහිර ඉන්න ශරීරයක් විදියට. නේද? තවත් කෙනෙක් විදියට. එතකොට බුදුහාමුදුරුවොත් ඉන්නා බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න අපිත් ඉන්නවා. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ එතකොට.
රත්තම තියෙනවා.
ඔව්. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. පටිච්ච සමුප්පාදේ දකින්න. නේද? ශරීරකින් දකින්න බෑ බුදුහාමුදුරුවෝ. නේද? අර වක්කලීට කියන්නේ ශරීරෙ දිහා බලන් ඉඳලා බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ධර්මයේ දැක්කොත් පටිච්ච සමුප්පාදය දැක්කොත් ඔන්න බුදුන් දකින්න පුළුවන්. ඒවත් පැහැදිලි වෙනවා මේකට ගැළපීලා එනවා නේද? ඔක තමයි මේ ආර්ය දර්ශනයේ තියෙන වෙනස. තටේ
නාම රූප වෙන්වීමත් අතර
තියෙනවා නේද? ඔව්. දැන් මම ඔය නාම රූප වචනේ කිව්වේ නැතුවට ඔයගොල්ලන්ටම තේරෙනවා ඇති ඔය වෙන් කරන්නේ නාම රූප. දැන් හිතෙන් හදනදී අපි එළියේ රූප කරලා ඒ දෙක ගැට ගහලා නේ තියෙන්නේ සම්බන්ධ කරලා. මේ දැනගන්න දේ එළියේ තියෙනවා. ඒක ඕක දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න ඕන මුලාව. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාමයි ඕක කරන්නේ. ඕකට තමයි අර බුදුහාමුදුරු උපමා දෙන්නේ අර ඉබ්බා අතපය ඔළුව එළියට දානවා. නරියා ඉන්නවා කඩාගෙන ගන්න බලාගෙන. අතක් හරි ඔළුව හරි එළියට දැම්මොත් අහුන. නේද? ලෝකෙට අහු වුණා මායයට අහු වුණා කියලා කියන්නේ. දැන් අපි මේ හිතෙන් හදන දේ එළියේ තියෙන්නේ කියලා විශ්වාස කරපු ගමන් මායයට අහු වුණා. ලෝකෙට අහු වුණා කිව්වත් මායයට අහු වුණා කිව්වත් දුකට අහු වුණා කිව්වත් පංච උපාදානස්කන්ධයට අහු වුණා කිව්වත් ඔක්කොම එකයි. එතකොට තමයි ඔන්න දුක්ඛ සත්‍ය. රූපයක් එළියේ තිබ්බා කියන්නේ දුක. ලෝකේ. හරි? දැන් දුක ඒක හටගන්න හේතුව දකින්න මේ පැත්තෙන් සමුදය. මේ සමුදය යෙදෙනකන් ඕක තියෙනවා. හරි. අපි ලෝකේ බාර ගන්නවා කියන්නේ දුකයි සමුදය. ඒ
කියන්නේ සමුදය කියන්නේ ඇතුලේ තියෙන එක.
ඇතුලේ මුලාව. ඇතුලේ මුලාවින් දනේ එළියේ දේ බාර ගන්න.
දුක
අන්න හරි. එළියේ තියෙන රූපේ දුක. එතකොට ඒක හටගත්තේ මෙහි මුලාව හින්දා. සමුදේ මේ පැත්තේ අවිද්‍යාවයි මුලාවයි. මෙහි අවිද්‍යාව මුලාව නැති වුණා නම් අර හේ රූපේ පිහිටයිද? නැහැ. අන්න දුක්ඛ නිරෝධේ. මෙහි අවිද්‍යාව මුලාව නැති වුණ දවසක ඔය බාහිර රූප පිහිටන්නේ නැහැ. ලෝකෙ පිහිටන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ හටගන්නේ නැහැ. රූප උපාදාන කරන් රූප නැහැ. නැචකින්ච ලෝකේ උපාදීයති. නේද? එතන සමුදයයි දුකයි. මේ සමුදය නැති වුණ දවසට දුක පිහිටන්නේ නැහැ. දුක්ඛ නිරෝධි. ඔබ ඔක දැනගත්තා කියන්නේ තාම නිරෝධ නැහැ. නේද? අපට පේනවා දුක මොකක්ද කියලාත් පේනවා සමුදයත් පේනවා නිරෝධෙත් පේනවා. දැන් එහෙනම් දන්නවා අන්න ඔය මට්ටමට අපේ මනස ප්‍රඥාව දියුණු කරන්න ඕන. ඔන්න මාර්ගය දැන් පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේක තමයි මාර්ගය. නචකින්චි ලෝකේ උපාදීයති වෙන මාර්ගය. ඒක අපි උපද්දව ගන්න ඕන. ඒක තමන් උපද්දව ගන්න ඕන. මොන විදිහට මේකට සිහිය නුවණ පිහිටියොත්ද මේකෙන් බේරෙන්නේ? ඒතර මේක අවබෝධ කරපු කෙනාට තමයි මාර්ගය තේරුණේ. සම්මාදිට්ඨි. ඔව්, දැන් සමුදය අපේ අවිද්‍යාව නිසාම වෙන මුලාව කියලා තේරුම් ගන්නවා. එතකොට අපි ඔව්. එතකොට එළිය රූප නැති කරනවා නෙවෙයි. සමුදේ නැති කරා.
සමුදේ
නැති කරගන්න. ඔව්. ඔව්. සමුදේ නැති කරන්න තමයි මාර්ගය තියෙන්නේ. හරි. එළිය රූප නැති කරන්න නෙමෙයි මාර්ගය තියෙන්නේ. ඒ රූප පිහිටන්න හේතුව නැති කරන්න. ඒකයි කියන්නේ දැන් මාර්ගය කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගේ පනවන්නේ සම්මා දිට්ඨිය ඇත්ත දකින්න. ඇත්ත දකින්න. මුලාව නැති කරන්න නම් ඇත්ත දකින්න. ඒතර ඇත්ත දකින්න මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ. හරි. කායනුපස්සනාවෙන් වැඩෙන්නේ ඇත්තටම ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේක ඇත්ත දකින්න විදිහට කරන්නේ. ඒකයි මං කියේ දැන් කායනුපස්සනාවේ ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. ඒක තියෙන්නේ මේ අවබෝධය තියෙන කෙනාට, ධර්මය අහලා දැනගත්තු කෙනාට. ධර්මය නොදන්න කෙනාට තියෙන්නේ ලෝකෙට අයිති මාර්ගයක් විතරයි. එයාර තියෙන රූපේ අනිත්‍ය බලයි. ඕක කඩලා බිඳලා බලයි. ඕක වෙනස් වෙනවා කියලා බලයි. නේද? වතුරට එබෙන බල්ලා අර වතුරේ ඉන්න බල්ලා ගැන බලනවා වගේ. ඕක වෙනස් වෙලා යනවා. ඕක වයසට යනවා. ඕක ඇති වෙලා නැති වෙනවා. අනිත්‍යයි. මේ ලෝකෙට අයිති අනිත්‍යයක් බලයි. ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය නෙමෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ. මේ ලෝකෝත්තර දර්ශනයේ නේ. රූපේ මේකයි, රූපේ හටගන්නේ මෙන්න මේ හේතු හින්දායි. මේ හේතු නැති වුණා නම් රූපයක් පිහිටන්නේ නැහැ. අන්න ඒ විදිහට බලන කෙනා තමයි අර පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. යාගේ තමයි කෙලස් දුරු
වෙන්නේ.
ඔව්. ඕක හිතන්න ධර්මයක් අහන්න ඕනේ නැහැ. අන්න ඒකයි වෙනස. බුද්ධාගමේ නොවුන කෙනාටත් ඒක හිතද. ඒක
පේනවා.
ඒක එතකොට ලෝකෙට අයිති දැක්මක් මිස. ලෝකෙ ඉක්මවා යෑමක් නෙවෙයි. ඒක තමයි මේ ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න තමයි අපි බුදුදහම උදව් කරගන්න ඕන. දහම විමසන්න ඕන. වදන් ඔහම හරි තේරෙන්නේ අපි ওই ආයතන ගැන එහෙම ගොඩාක් කතා කරපු හින්දා. නේද? නැත්නම් එකපාරට මේක මේ අමාරුයි තේරුම් ගන්න. යන්තම් දෙනුනට මේක හිතා ගන්න අමාරුයි. ඒකයි මේ දහම ගැඹුරුයි. හැබැයි දකින්න බැරිත් නේ. කොටසකට දකින්න පුළුවන් වෙන්න විදියක් නැහැ නේ මේක. දකින්න බැයි නේද? දකින්න බැරි එකක් නෙමෙයි මේ අපි හිතන විදිහේ වැරද්දක් තියෙනවා. ඔව්. මම කියන්නේ අපි සසරේ ආපු පුරුදු බලවත්. ඒ වයින් හිතන්න ගියොත් මේක පේන්නේ නැහැ. ඒකට අපේ අපි දන්න ටික පැත්තකින් තියලා දහම පැත්තෙන් මේක විමසන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන එක අපේ දෘෂ්ටි ටික පැත්තකින් තියලා බලන්න. එතකොට පේනවා ඇයි මේ ආයතන විදිහට බලන්න කිව්වේ නේද? ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න කිව්වේ ඇයි? ලෝකේ පිරිසිඳ දකින්න නම් දුක පිරිසිඳ දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න කිව්වා. එතකොට මේ ආයතන වල වෙන මුලාවක් නේද මේ තියෙන්නේ කියන එක පේනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එකේ ඉඳන් බලන්න ඕන. මොකක අනිත්‍ය බැලුවා? ලෝකෙට අයිති අනිත්‍යද නැත්නම් සමුදයයි අත්ංගමයයි බලන අනිත්‍යද? ඔව්.
අපිට සාමාන්‍ය ජීවිතේදී වර්ණ සටහන දකින්නේ
නැහැ. දකින්නේ නැහනේ අපි රූපෙමනේ දකින්නේ. එතකොට අපි ඉන්න මට්ටමින් පටන් ගන්නවා.
විඥාණයට ගියාට පස්සේ නේ පෙර චිත්තද රූපේ දැක්ලා ඒක. එතකොට අපි සාමාන්‍ය ජීවිතේදී බලන්න ඕනේ අනිත්‍ය සංඥාව
රූපෙට.
රූපෙට
ගියාට පස්සේ නේ. නෑ නෑ නෑ. රූපෙට. බාහිර රූපෙටයි අභ්‍යන්තර රූපෙටයි තමයි අපි බලන්නේ. ඒකයි කායනුපස්සනාව වඩන්න ඕනේ. ඉති අජ්ජත්තං ආකායේ කායනුපස්සී ඉති බයිද්ධාවා කායේ කායනුපස්සී. මොකද අපි දැනගන්නෙම මගේ ශරීරයේ මොකක් හරි නැත්තම් බාහිර රූපයක් ගැන. ඕක තමයි මේ කාම ලෝකේ මට්ටම. කාමාවචර භූමියනේ අපි ඉපදිලා තියෙන්නේ. කාමාවචර භූමිය කියන්නේ අපි හැම එකටම රූප සම්බන්ධ කරන. ඇහෙන් දැක්කත් කණෙන් ඇහුවත් ගන්ධ සුවඳක් දැනුණත් රසක් දැනුණත් ස්පර්ශයක් දැනුණත් හිතෙන් හිතුවා බලන්න හොඳට රූපයක් ගැනම නේද හිතලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ. ඕක මේ කාමාවචර මට්ටමේ හැටි. අපි කාම ලෝකෙක උපත ලැබුවේ ඔන්න ඔය මුලාවයි ආසාවයි තණ්හාවයි හින්දා. ඕකට අදාළ ආයතන ටික හදා ගැනීම තමයි කාම භූමියේ උපත ලබනවා කියන්නේ. ආයතන 6 හදා ගන්නවා. මනුෂ්‍ය ලෝකේ උපතක් ලැබනවා කියන්නේ කාම ලෝකේ උපතක් නේ ලැබි. එතකොට ඔය ආයතන 6ට තණ්හාව හින්දමයි එහෙම ඉපදුනේ. එතකොට ඒ වයින් රූප ගන්න මට්ටම තමයි අපේ බලවත්. ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක දකින්න දැන් මේ ලෝකේ කියන්නේ මේ චිත්‍ර ගොඩක් විතරයි. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. තිත්තානි පවතින්නේ චිත්‍රාන් චිත්‍ර. තතේව ලෝකේ ලෝකේ ඇත්ත తත්වේ ඕකයි. චිත්‍ර ගොඩක් විතරයි. ඒක පැහැදිලි වෙනවා නේද? මේ ආයතන 6න්ම චිත්‍ර ටිකක් අරන් දෙනවා විතරයි. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. ඕකේ ඇත්ත දන්නේ නැති හින්දා සංකප්ප රාගෝ පුරිසස්ස කාම අපි ඔව් රාගමය කල්පනා අපිට එන්නේ. මොකද අරවා රූප කරලා ඒවට ඇලෙන බැඳෙන කල්පනා එන්නේ. හරි. ඒකට අහු වෙලා තමයි අපි කාම ලෝකේ ඉන්නවා කියන්නේ. මේ චිත්‍ර ආයතන ටිකෙන් අරන් දෙන්නේ චිත්‍ර ගොඩක් කියලා දන්නේ. ඒක බුදුහාමුදුරුව තමයි එහෙම කියන්නේ. නේද? තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ ඇත්ත තත්ත්‍ය චිත්‍ර ගොඩක් විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාගේ මනුෂ්‍යයාගේ කාමය කියන්නේ සංකල්ප ගොඩක්. හිතෙන් හදන සංකල්ප ගොඩක්. හරි. කාම ලෝකේ හදලා තියෙන්නේ හිතෙන් නිසා. අපි විශ්වාස කරන්නේ බාහිරේ කියලා. කාම ලෝකේ හදන්නෙත් හිතෙන්, රූප ලෝකේ හදන්නෙත් හිතෙන්, අරූප ලෝකේ හදන්නෙත් හිතෙන්. ඒ හින්දා තමයි ওই තුන් ලෝකෙන්ම මිදෙන්න පුළුවන්. හරි. ආර්ය මාර්ගයෙන් පුළුවන් ওই තුන් ලෝකෙන්ම මිදෙන්න. ආයේ නූපදින මට්ටමකට එන්න පුළුවන්. ඔය මුලාව දුරු කරගත්තා. ඒකට මාර්ගයක් තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. මෙන්න මෙහෙම මුලාවක් හින්දා දුකට අහු වෙනවා. ඕ මුලාව නැති වුණා නම් දුක පිහිටන්න විදිහක් නැහැ. ඒක මේ ජීවිතේම කරන්න පුළුවන් කියන්නේ රහත් වෙන්න පුළුවන් කියන්නේ ඒකයි. නැත්තම් මැරෙනකන් ඉන්න වෙනවනේ. එහෙමත් නැහැ. මොකද මුලාව වෙන්නේ මේ මොහොතේ. නේද? මේ ආයතනවල මුලාව. මේ මොහොතේ මුලාව නැති වුණා නම් එතනින්ම නිදහස්. තුන් ලෝකෙටම අහු වෙන්න. ඈ? ඒක ගැන නුවණක් ගන්න ඕන එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. නිරෝධය කියලා දෙයක් තියෙනවා දුක්ඛ නිරෝධය. මුලාව නැති වුණ දවසට ලෝකේ නිරෝධ වෙනවා. නච කිංචි ලෝකේ උපාදීයති කියන එක තව ගැඹුරින් තේරේ. මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න ඉතුරු වෙන්නේ නැහැ. මේකේ ඇත්ත දකින්න. ඔව් ඒක දැන් නුවණින් දැකීම තුලින්මයි රූපෙන් මිදෙන්නේ. ඒක වේදනාවක් නෙවෙයි. ඔව් දැන් රූපේ දකින්නකොට වේදනාවක් දකින්න පුළුවන් වෙනවා. හරි. දැන් මේකේ ඔව් දැන් මම අර නොකියපු පැත්ත තමයි එක සතිපට්ඨානයක් වඩනකොට අනිත් ටිකක් එනවා. හැබැයි සම්මා දිට්ඨිය තියෙන කෙනාට. සමුදේ පැත්තේ අපි එකක් ගමු රූපය ඒකාන්තයක් නාමය ඒකාන්තයක් විඥානයේ මැද. ඒක පැහැදිලි කිරීමක් මජ්ජේ සූත්‍රේ. දැන් අපි රූපය අන්තයට අහුවෙන්නත් පුළුවන් නාමය අන්තයට අහුවෙන්නත් පුළුවන් විඥානය අල්ලගන්නත් පුළුවන්. එතකොට කායනුපස්සනාව වඩනකොට ඔයයි මිදෙන්න ඕන. රූපේ අන්තය අල්ලගන්නත් බෑ. නාමේ අන්තය අල්ලගන්නත් බෑ. විඥානේ අල්ලගන්නත් බෑ. විඥානේ තවරෙන්නත් බෑ. يعني විඥාණයෙන් කියන දේ පිළි අරන් ඉන්නත් බෑ.
විඥාණයෙන්
යන්නේ දෙක දෙක කරලා දෙන්න. ඔව්. රූපේ අන්තයට අහුවෙන්නත් බෑ. නාමේ අන්තයට අහුවෙන්නත් බෑ. විඥානේ අල්ලගන්නත් බෑ. නෑ එහෙම කෙනා තමයි රහත් වෙන්නේ. කියන්නේ තණ්හාව ක්ෂය කරන්න පුළුවන් එයාට. අද ඔය දර්ශනේ ඉන්න කෙනා තමයි මාර්ගය පටන් ගන්න. හරි. රහත් වෙන්න මුල පුරන්නේ ඔතනින්. සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. කියන්නේ ආර්ය මාර්ගය ආර්ය දර්ශනේ පටන් ගන්න. එයාට තමයි අර මාර්ගයට වැටුණා කියන්නේ. දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ. රහත් වුණාම නෙමෙයි දහමෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ දැක්ම ගත්තට පස්සේ එයා මාර්ගේ යනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඒක අවබෝධයන්නේ. ප්‍රඥාවට එන එකක් නේ. ඒකයි ඒ දහම දැකපු කෙනා ආයේ අපාගත වෙන්නේ නැහැ කියන්නේ සම්මා දිට්ඨිය. හරි. එහෙම එකක් තියෙනවා. එහෙනම් මේක පොඩි දෙයක් වුණාට තේරුම් ගන්න ඉතේ මහා කියන්න බැරි තරම් ඒ කියන්නේ මේ මෙච්චර කල්
කතාවක මේක තේරුම් කරලා දෙන්න කෙනෙක්වත් දැනෙන්නේ
නැහැ. ඔය ඉතින් ඔව්
අහලා මේ ධර්මය ආවද කියලා. ආ.
ඉතින් අපේ නෙමෙයි බුදුහාඳුරන්ගේ ධර්මයි. අපි කාගේවත් නෙමෙයි. එතකොට අපි දහම නුවණින් දකින්නයි උත්සාහ කරන්නේ. කවුරුවත් කියන හින්දා පිළිගන්න
නෙමෙයි.
හරි දහම
කියලා
තේරුම් ගන්න ඕන. ඒක ගැන තමන් ආයෙ හිත හිතා ඒකේ ආයෙ ආයෙ යෙදෙන්න.
ලෝභයේ
දේශයේ මෝහයේ දුරු වෙනවාද කියලා සම්මාසින ඉතින් බලබලින් අපිට තේරෙන්නේ නැහැ මේකට මේ ඒක ප්‍රඥාව එනකොට තමන්ට ඒක දකින්න පුළුවන්. එදාට දැන් ඔන්න ගුරුවරයා ගැන විශ්වාසෙට නිමෙයි. හාමුදුරුවෝ කියන හින්දාවත් මං කියන හින්දාවත් එහෙම නිමෙයි. නේද?
තමන්
මේක ඇත්ත කියලා තමන්ගේ දැක්මක් කරගෙනයි ගමන යන්න තියෙන්නේ. ඒක තමයි සම්මාදිට්ඨිය වෙනවා කියන්නේ. කවුරුත් කියපු හින්දාවත් පොතක තිබුණා හින්දාවත් මොකක් හින්දාවත් නෙමෙයි මේක අපිට ප්‍රත්‍යක්ෂයි. මේක මෙහෙමමයි. කියලා ඒ තමන්ට නුවණක් එනවා. ඒ නුවණ ආපු දවසට කියන්න උලුවන් සම්මාදිට්ඨියාව කියලා. ඒකයි ඒ දැන් අහගත්තු දේ දකින්න. ජානං පස්සං යථා භූතං. ඒ දකින්නකන් පස්සං වෙනකන් තමයි පුළුවන් තරම් මේවා හොයන්න, විමසන්න, ප්‍රශ්න කරන්න, ධර්මයට ගලප ගලප බලන්න. මේක තමයි ඇත්ත කියලා Tamanට නුවණක් එනකන්. පොඩි හරි සැකයක් තියනා නම් තව තව හොයන්න ඕන. මොකද ධර්මයේ ගුණයක් කිසිම දෙයක් ඒකේ හංගන්න දෙයක් නැහැ. දකින්න පුළුවන්. Tamanටම දකින්න පුළුවන්. හරි. ඒහි පස්සිකයි කියන්නේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ. මොකද ඕන කෙනෙකුට නුවණින් බලන කෙනාට දකින්න පුළුවන්. Taman තුලින්ම දකින්න පුළුවන්. ඒ දැකීම දෙකක් තියෙනවා. දැන් ඥාණය මං කියවේ සුතමේ ඥාණය, චින්තාමේ ඥාණයට එන්න ඕන. එතකොට අනුමාන දැක්මක් එනවා. අනුමාන වුණාට මේක හරියි කියලා තමන්ගේ දැක්මක් එනවා. කවුරුවත් කියන හින්දා නෙමෙයි. කවුරුවත් කියන මට්ටම සුතමේ ඥාණය. කියපු හින්දා පිළිගන්න. මොකද දැන් අර දැනගත්තු දේ දකිනවා. දකිනවා කියන්නේ තාම ප්‍රත්‍යක්ෂම නෙමෙයි. ඒ වුණාට නිකන් නුවණක් එනවා මේක ඇත්ත. ඔව්. මේක තමයි සම්මාදිට්ඨිය. ඇත්ත මේකයි කියලා නුවණක් එනවා. හරි. එතකොට එතෙන්ට යන්න මොකද්ද කරන්න ඕන කියන එක ඔන්න මාර්ගය. එතකොට තමයි භාවනාවට. දැන් ආයතන ගැන මෙන්න මේ විදිහටයි බලන්න ඕන කියලා නුවණක් එනවා. නේද? මොකද අපි දන්නා ආයතනේ මුලාව හින්දායි ලෝකෙට අහුන්නේ දුකට. එහෙනම් මෙන්න මෙහෙම බලන්න තියෙනවා මේ මෙතන සිහිය නුවණ පිහිටන්න ඕන කොහෙද කියලා දැනගන්නවා තමයි. එතකොට ඒකට උදව් කරන්න තමයි බුදුහාමුදුරුව පිළිවෙලක් දුන්නේ කායනුපස්සනාවෙන් පටන් ගන්න. කායනුපස්සනාව කියන්නේ අජ්ජත් රූපයි බහිද්ද රූපයි. මොකද ඔවයි තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒව ගැන හන්දට සිහිය නුවණ පිහිටන්න. ඒක තමයි කායනුපස්සනාව. ඒක පිහිටනකොට ඒවයින් ඉස්සෙල්ලා ලීන් ගැටීම් අඩුවේ ඊළඟට මුලාවත් අයින් වෙයි. මුලින් ඇලීම් ගැටීම්. මොකද ඒවා නීවරණ. නීවරණ ටික යටපත් වෙනකොට ඔන්න ආර්ය දැක්ම එනවා. යථාභූත ඥානය පහළ වෙනවා කියන්නේ. හිත සමාධි වෙනකොට යථාභූත ඥානය පහළ වෙනවා. සමාධි කියන්නේ නීවරණ යටපත් වෙනවා. නීවරණ අපිට විදර්ශනයනුත් පුළුවන්. විදර්ශනින් තමයි මේ දැන් කඩන්නේ. අවිජ්ජා දෝමන සංකඩනයක. ඇති නේද? ඒක ටික තමයි දැන් පැහැදිලි කරගන්න. දැන් හැම පැත්තෙම ඔතෙන්ට ඉන්න පුළුවන් කියන එක දකින්න. මොන විදිහට ධර්මයේ කිව්වත් මේ මෙච්චරයි තියෙන්නේ. මොන භාෂාවෙන් මොන වචන දාලා මොන විදිහට කිව්වත් මේ ටික තමයි. ලෝකය මොකද්ද? ලෝකයේ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? හරි. ලෝකයේ තියෙන්නේ දුක මත. නේ? දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන එක අපි අහුවෙන පැතිවලින් අපිට අල්ලගන්න පුළුවන් ආකාරය විදිහට. රූපය, රූප සමුදය, නිරෝධය, මාර්ගය. දැන් මේ රූපේ පැත්තේ තමයි අපි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒකයි මොකද අපි වැඩියෙන්ම මුලා වෙන්නේ රූපෙට. ඒ හින්දා ඒ කායනුපස්සනාවට අදාළ ඒවා වඩන්න ඕනේ. එතෙන්දි මතක තියාගන්න දැන් ලෞකික නැත්තම් පූර්ව ප්‍රතිපදාවත් කරන්න ඕන. ඒ අතරේ මේ ආර්ය දර්ශනෙනුත් බලන්න ඕන. පුළුවන් තරම් අර ඒ කියන්නේ ශරීරය දකින්නකොටම අපි කෙස්ලොම් නියදත් කියලා කඩන්න පුරුදු වෙන්න. හැබැයි වෙනම නුවණක් තියෙනවා. ඕක කරන්නේ මේක සඳහා යන්න. නීවරණ ටික අඩු කරගන්න. නේද? අර අපේ නීවරණ බලවත්. එතකොට නිවරණ අඩු කරගන්න අර පිළිකුල අසුබය ධාතු මනසිකාරය වගේ දේවල් වඩන්න පුළුවන්. ඒ වුණාට මේවා වඩලා අපි හිත නිවරණ යටපත් කරගන්නේ අර දර්ශනෙට. එතකොට ආයතන භාවනාව කරන්න. හරි. හොඳයි. එහෙනම් අපි සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල භාවනාවල යෙදුණා. ධර්ම සාකච්ඡාවල යෙදුණා. ඉතින් සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක්, කරදරයක්, බාධකයක්, නරකක්, කපල උපද්‍රවයක්, ලෙඩ දුකක්, සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් උපද්‍රවයක් වෙන්න තියනන ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය අපට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමෝ. යගේම ධර්ම මාර්ගයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේම මේ අපේ අවිද්‍යාව හින්දා, ඇත්ත ඇතිහැටි නොදන්නකම හින්දා, මොනවා හරි හිතුවනම් කෙරුවනම් කිව්වනම් සීරම සංකාර, අවිද්‍යාවෙන් කරන සංකාර. ඒ සංකාරවල ලක්ෂණේ තමයි අනිත්‍යය අපෞදුකටපත් කරනවා. ඒ වගේ මේ හිතේ අර මුණු වෙන ධම්මතා ඒවා ඔය එළියේ තියෙන අපට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ අනාත්මයි. ආත්ම ස්වභාවයක් නෑ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ප්‍රඥාවට පේන්න ඇත්ත ඇතිහැටි. යදා පඤ්ඤාය පස්සති. එදාට ඔය දැන් මුලා වෙලා විඳින දුක කලකිරිලා අතාරිනා. අත නිද්දින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිද්දින්දති දුක්ඛේ හේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිද්දින්දති දුක්ඛේ හේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි, කණින් අවසන් කරමු.